Now, so we pause for a musical break. අද නිකසිමත පස්සනි බදාදා සුපුරුදු සෙනෙහද සමගින් ඔබගේ නිවහනට පැමිණෙන්නයි අපේ මේ බලාපොරොත්තුව. අද මේ මෙදිරියේ ගාමිණී සිරිවර්ධන, ජී.එස්. පෙරේරා, උපාලි ගුණසේකර සමග මම රොෂාන් මරම්පේරි රැඳී සිටිනවා. අද අපි මේ දවස්වල ලෝපුරා හැමදෙනාම ගෞරවයෙන් සමරන වසා රදනාව පිළිබඳ කතා කරන්න සූදානම් වෙනවා. ඒ වගේම ලෝපුරා පැතිරී යන කොරෝනාව සංගතය කොහොමද අපට ලෝකයට බලපාලා තියෙන්නේ කියලා කතා කරන්න සූදානම් වෙනවා. ඒ වගේම කාලීන තොරතුරු ඇතුළත් දැන් ලංකාවේ පැවැත්වෙන මහමැතිවරණ ගැනත් කතා කරන්න සූදානම් වෙනවා.
Irupayanava ඉතින් දා බ්‍රසන් ඉතින් දයබරසන්නේ අද මුලින්ම ඔබට ඉදිරිපත් කළේ විජයරත්න වරකාගොඩයන් මිනිස්සර වසර 50කට විතර කාලයකට පෙර ගායනා කරපු ඉතාමත් රසවත් ගීතයක් අදත් ඒ ගීතේ රසවත් භාවය ඒ විදිහටම අපි ඒ විදිහටම අපේ කාලේ හිතවතුන් විඳිනවා කියලා මම හිතනවා. අනිතක මේ ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනටත් මේ COVID-19 ප්‍රශ්නෙන් පස්සේ මයිතනය කීප දෙනෙක් හම්බන්දල මේ සජීවී වැඩසටහන ගෙනියන්නේ. ඉතින් ඔබ දන්නා දැන් පෙරේදා ඊයේ නිකිණි මස පුර පසළොස්වක දින ඊට පෙරාතුව තිබුණු ඉරිදා දින පසු ඊට පෙරාතුව සතියේ ශ්‍රී ලංකාරාමේදී වස ආරාධනාව සිද්ධ කරා 2020 වසරේ මේ කඨින පූජාව කරන පින්වතුන් විසින් විශාල පිරිසක් මයිතන මේ වරත් සහභාගී වෙලා තියෙනවා. බොහෝ වෙලාවට ඉතින් මේක මේ අපි කොච්චරවත් මේ ගුවන්විදුලියේ රූපවාහිනී කියලා කිව්වට දැන් මයිතන බොහෝ දෙනාගේ මේ මනසට වැටලා තියෙන මේ බෞද්ධාගම කියන එක විශේෂිත වූ දර්ශනයක්. ඒක ගැන ඒකේ තියෙන විදිහට දේවල් කරනවා නම් Tamanට මෙලොවත් ඊළඟට මතු ලොවත් හොඳ Tamanට සුගතියක් ලබා ගන්නට පුළුවන් කියලා. කොහොමනත් මම දැන් මේ වෙලාවේ මේ වස් ආරාධනාව ඊළඟට මේ කටින මේ වස් ආරාධනාවෙන් පස්සේ මාස 3 කාලයක් සිදුවෙන ධාර්මික ක්‍රියාවලිය සම්බන්ධව සාකච්ඡා කරන්න ආරාධනා කරනවා ජී.එස් පෙරේරා මහත්මයාටත් ඒ සමගම උපාලි ගුණසේකර මහත්මයාටත්. ඔබට දැන් සූදානම්. ඉතින් ආයිබුවන් ජී.එස්, ආයිබුවන් උපාලි,
ආයිබුවන්.
ඔව්. දැන් ඔබට අවස්ථාව දැන් මේ සම්බන්ධව අපේ අසන්නන්ට යම් කිසි විග්‍රහයක් කරන්නට.
නව ශ්‍රීලන්තේ ශ්‍රී ලංකා රාමි සහ පෙන්රෝස් පන්සලේ, හැමිල්ටන් පන්සලේ, ඒ වගේම වෙලින්ටන් පන්සලේ කඨින ආරාධනා පින්කම් පසුගිය ඇසළ පුන් පොහොදා සිද්ධ වුණා. ඉතින් වෙනදා වගේම ඉතාමත්ම උත්කර්ෂවත් විදිහට තමයි සිද්ධ වුණේ. කොරෝනා නිසා සෙනඟ ටිකක් අඩුවෙන් හිටියා වගේ දැනුණත්, නමුත් අවශ්‍ය ප්‍රමාණය හිටියා. ඉතාමත්ම සාර්ථක පින්කමක්. දැන් නිකිණි පොහොය, පහුවනි තුන්වෙනිදා නිකිණි පොහොය. නිකිණි පොහොය දි තමයි වස් ආරාධනා කරපු හාමුදුරුවෝ වස් වසන්න වස් සමාදන් වෙච්චි ස්වාමීන් වහන්සේලාට වස් වැසීම කරන්න බැරි වුණායට පසුවස් ආරාධනා කරන්නේ නිකිණි පොහොයට. පසුවස් ආරාධනා කරන පින්කම් වලටත් අපේ ගරු ස්වාමීන් වහන්සේලා සහභාගී වෙන්න ඇති. ඉතින් මේ මොකද්ද මේ නිකිණි පොහොය කියලා කියන්නේ? නිකිණි පොහොයට අපි කලින් කතා කරමු. වස් ආරාධනය, මේක සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ කාලේ. බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට මහජන උද්ඝෝෂණයකට කන්දීමක් වශයෙන් තමයි වස් වැසීම ආරම්භ වුණේ. හේතුව වස්ස කාලෙදී අන්‍ය තීර්ථකයෝ, කියන්නේ වෙනත් ආගම් වල අය, ඒ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු අන්‍ය තීර්ථකයොත් වස්සානීට එක තැනකට ගොලි වෙලා තමන්ගේ ආගමික කටයුතු කරමින් හිටියා. නමුත් ඒගොල්ලෝ ගියේ නෑ පිණ්ඩපාතේ වඩින්න හෝ කෑම සොයාගෙන හෝ. නමුත් භික්ෂූන් වහන්සේලා මහා වැස්සේ පිණ්ඩපාතේ වැඩියා. මේ පිණ්ඩපාතේ වඩිනකොට භික්ෂූන් වහන්සේලාගේ ඇඳුම් වල මඩ තැවරිලා තෙමිලා ඉතාමත්ම අපහසුතාවයකින් තමයි පිණ්ඩපාතේ වැඩගෙන ගියේ. මේක දැකපු අනිත් තීර්ථකයෝ කියන්න පටන් ගත්තා, අපි වර්ෂා කාලෙදි පිණ්ඩපාතේ වඩින්නේ නැහැ, විට පිණ්ඩපාතේට යන්නේ නැහැ. නමුත් මේ ශාක්‍ය පුත්‍රයෝ බුදුරජාණන් වහන්සේගේ ගෝලියෝ මේ අය පිණ්ඩපාතේ වඩිනෝ කියලා මේක අහගෙන හිටපු මිනිස්සු උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඇයි බුද්ධ පුත්‍රයෝ පිණ්ඩපාතේ වඩින්නේ කියලා. මේක නිසා මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට ගියාම බුදුරජාණන් වහන්සේ මහජන උද්ඝෝෂණයට කන් දීලා හාමුදුරුන්ට වැස්ස කාලෙට, භික්ෂුන් වහන්සේලාට වැස්ස කාලෙට, වර්ෂා කාලෙට වස්වසන් එක තැනකට වෙලා ආගමික කටයුතු කරගෙන ඉන්න බණ භාවනාවේ දෙන්න මෙන්න කියලා විනය කර්මයක් පැනෙව්වා. භික්ෂු ඒක අනිවාර්යයෙන්ම කළ යුතු වුණා. ඉතින් මේ ඒ කාලේ තීර්ථකයෝ කිව්වා සතා සර්පයා පවා වැස්ස කාලෙට එක තැනකට වෙලා ඉන්නවා. කුරුල්ලෝ තමන්ගේ කූඩු වලට වෙලා ගුලි වෙලා ඉන්නවා. නමුත් මේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාත වැඩිම ඉතාම අශෝභන ක්‍රියාවක් විදිහට ඒගොල්ලෝ කිව්වේ. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ වස් වැසීම අනිවාර්යම කළ යුතු දෙයක් කියන විනය කර්මයේ පැනෙව්වේ භික්ෂූන් වහන්සේලාට. ඒ නිසා ඇසල පුන් පොහොදාට වස්වසන්න පටන් ගත්තා. එදාට වස්වසන්න බැරි වුණ හාමුදුරුන්ට වස් පෙරවස් වැසීම තමයි නිකිණි පොහොයට සිද්ධ වුණේ. ඉතින් මොකද්ද මේ නිකිණි පොහොය කියන්නේ?
ඒකට මම හිතන්නේ අපේ උපාලි ගුණසේකර මහත්තයා උත්තරයක් දෙයි. ඇයි මේ කාලෙට මේ වැස්වසීම පටන් ගත්තේ කියලා? මම හිතන්නේ ඉන්දියාවේ කාලේ ඉතා වර්ෂාව ඒ වගේ කුණාටු එහෙම තිබුණු කාලයක් කියලා මම දැනගෙන ඉන්නේ විදිහට මගේ පොතෙන්. ඒ ගැන උපාලිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?
ඔව්, ඇත්තටම මේක ලංකාවේ දේශගුණයේ කාලගුණය කල්පනා කරගෙන පනවපු ශික්ෂාපදයක් නෙමෙයි. බුදුචරණාංශ ජීවත් වුණේ ඉන්දියාවේ නිසා, ඉන්දියාවේ උතුරු, විශේෂයෙන් උතුරු ඉන්දියාවේ ඒ කාලයට තද වැස්ස පටන් ගන්නවා. ජීස්කෝ වගේ තද වැස්සේ ඇත්තටම භෞතික වශයෙන් ගත්තත් බොහොම තෙත දේශ ගුණයක් කෙනෙකුට මේ එළියට බහලා යන්න බෑ. නමුත් බුද්ධ පුත්‍රයන් නැත්නම් අපේ භික්ෂුන් වහන්සේ යැපුණේ පිණ්ඩපාතෙන්. ඒ නිසා ඒ චාරිත්‍රය කරන්න විදිහකුත් නැහැ. දානෙ දෙන්න කෙනෙක් වර්ෂා කාලේ දැන් අද තියෙනවා වගේ එහෙම යොදා ගැනීමකුත් තියෙන නැතුව ඇති. මේ නිසා ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩියා. මේක තමයි අන්නේ තීර්ථකයන්ට බොහොම ප්‍රශ්නයක් වුණේ. උන් උපහාසයට ඔවුන් බුද්ධ පුත්‍රයන් හෙලා දැකීම සඳහා ඇයි මේ අපි කවුරුත් නොකරන දේ කුරුල්ලන් පවා කූඩු වලට ආරක්ෂිතව ඉන්නේ ඇද්දි ඇයි මේ බුද්ධ පුත්‍රයන් මෙහෙම යන්නේ කියලා උපහාසයට ලක් කිරීම තමයි මං හිතන්නේ මේ ශික්ෂාපදේ පනවන්න හේතු වෙන්නේ නැත්තේ. නමුත් ඒක ඊට පස්සේ බෞද්ධ ප්‍රතිපත්ති වලට ඇතුළත් වුණාට පස්සේ ලෝකේ වෙනත් රටවලත් ශ්‍රී ලංකාවෙත් ඇසල පෝය වස්වසීමේ ආරම්භය හැටියට සැලකෙන්න පටන් ගත්තා.
ඔව්, ඒ වගේම දැන් අපි පොතපතින් දන්න විදිහට, ඒ වගේම පන්සල්වල ස්වාමීන් වහන්සේලා දැනගන්න විදිහට මාස 3ක් වස්වසීම කරනවා. ඒ කාල සීමාවයි මම හිතන්නේ බුදුන් වහන්සේගේ ඒ විනය කර්මය උනේ මාස 3ක් එකතැනට වෙලා ඉන්න ඒ ගමේ සිටින පුජ්‍යලයන්ට දහමින් එනම් සලකන්න. ඒ වගේ ගමේ ඉන්න අය ඒ කියන්නේ ස්වාමින් වහන්සේලා දැක බලාගනේ. ඒක තමයි මාස 3ක් යන්නේ. මේ ඒ ගැන පොඩ්ඩක් ජීඑස් පොඩ්ඩක් කතා කරනම්. මේ ඇත්තටම මෙතෙන්දි මොකද්ද වෙන්නේ කියන එක?
වෙන්නේ ස්වාමින් වහන්සේලා බණ භාවනාවල සහ ධර්ම ප්‍රචාර කටයුතු වල යෙදෙනව පන්සල් වලට වෙලා ගිහියට තියෙන විශේෂ රාජකාරියක්. ගිහිය කරන්න ඕන ඒ ස්වාමීන් වහන්සේලාට දාන සැපීමෙන්, ඊළඟ උපස්ථාන ගිරීමෙන්, බෙහෙත් දීමෙන් ඒ කටයුතු කරන අතරේ ගිහිය එකතු වෙන පන්සල්ට විශේෂයෙන් ඒගොල්ලන්ට තියෙන පන්සල් සුද්ධ කරන්න, අලුත් වැඩියා කරන්න, අලුතෙන් ගොඩනැගිලි හදන්න මේ සියල්ලක්ම සිදුවෙන්නේ මේ වස් කාලය තුල. ඒක නිසා ගිහියත් භික්ෂුන් වහන්සේලාත් ඉතාමත්ම කිට්ටුවෙන් සාසනේ දිනු කිරීමේ කටයුතු වල යෙදෙන අවස්ථාවක්. ඒ වගේම දෙයක් වෙනවා. භික්ෂුන් වහන්සේ ලංකාවේ මෝදෙව් දාවත එහෙම නැත්නම් සස දාවත කෞසිලිමින ඒ වගේ පොත් ලියුණි ඒ පොත් ලියුණි ඒ වගේම ධර්ම පුස්තක ලියුණි මේ කාල සීමාවේදී මේ කාල සීමාවේදී සාහිත්‍ය පැත්තෙන් දිනුවක් ඇති වුණා බෞද්ධ සාහිත්‍ය ඒ වගේම ධර්මය ධර්මයේ ග්‍රන්ථාරූඪ කිරීම වගේ දේවල් ග්‍රන්ථාරූඪ කියන්නේ මේ පොතපත ලිවීම හාමුදුරු ස්වාමීන් වහන්සේලා ඒවා කළේ මේ කාල සීමාවේදී ඒක නිසා මේ වස් කාලය ඇත්තටම ගිහියා භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරන ඒ වගේම සාහිත්‍යමය වශයෙන් සහ ඒ වගේම සංස්කෘතික වශයෙන් ඉතාම දියුණු වෙන කාල සීමාවක් තමයි මේ කටින පින්කම සිද්ධ වෙන තුරු වස් කාලය තුල සිද්ධ වෙන්නේ.
ඒ වගේම මේ දැන් අපි දන්නවා ලංකාවේ අපි චූටි කාලි දැක්කා පුංචි කාලි දැක්කා මේ මාස තුනත් පුරාවටම හැම එක්කෙනාම නිතරම පන්සලේ ඉන්නේ හැමදාම පූජාවන් තිනවා හැන්දෑවට ගිලම්පස දවල්ට දානේ උදේට හීල් ගිලම් හීල් දානේ මේ වගේ මාස තුනක්ම ගිහිල්ලා මම හිතන්නේ අපි එන්නේ දැන් වැදගත්ම තැනට ඒ කියන්නේ අපි දන්න විදියට දැන් මාස තුන ඉවරනට පස්සේ මම හිතන්නේ අවසාන කියන්නේ නොවැම්බර් මාසේ නැපෝයට තමයි මම හිතන්නේ අපේ ඔක්තෝබර් මාසේ ඉන්න පොයට තමයි වස්පින්කම නේදාට තමයි අපි කියන්නේ කටිනේ කියලා. අපි මේ කටිනේ කියනේදී අපි දැකලා තියෙනවා මොහොමත් බොහොමත්ම අපි ගෞරවයෙන් මාස තුනක් අර සිවුරක් ආරක්ෂා කළා. ඒ සිවුරක් තමයි පූජ කරන්නේ. මෙන්න මේ සිවුර ගැන මේ 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 වස්ත්‍රය ගැන පොඩ්ඩක් අපේ පාට ඒ කියන්නේ අපේ ආසන්නන් දැනුවත් කරොත් හොඳයි කියලා මට හිතෙනවා.
දැන් මේ සිවුර මහන්ද සහභාගී වෙන එක පවා මහ විශාල පින්කමක් හැටියට. මොකද කටන චීවර පූජාව බෞද්ධ බෞද්ධාගම හැටියට ඉතාමත්ම විශිෂ්ටතම උසස්ම ගණයේ පින්කමක්. දැන්
කටිනේ කියන්නේ නොකැඩෙන කියන එක. නොකැඩෙන පින්කම
නොකැඩෙන ඔව්. දැන් මේ
උපාලි මහත්මයාට දැන් ඇත්තටම ඔබ පටන් ගන්න තැනින් සම්බන්ධ කරන්න පුළුවන්. මොකද අර ජී.එස්. මහත්මයා කිව්වාගේ දැන් අර වැස්සේ තෙමීගෙන අර විදිහේ පිණ්ඩපාත වඩිනකොට ඒ ස්වාමීන් වහන්සේලාට දැන් අද වාගේ මේ ආටපිරිකර ගොඩක් හම්බෙලා ගොඩක් නැහැ එක සිවුරයි තිබුණේ. ඒ අමතර සිවුර තියාගන්නට තමයි මේ කටින සීවරේ පූජා කිරීම මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙන එහෙම කියලා හිතනවා මම.
හුඟක් පොත්පත්වල සඳහන් වෙන්නේ කටිනේ ගැන කියනකොට ඒ කටින සීවරේ ගැන කියනකොට සාමාන්‍ය වැසිසලුවක් පූජා කරන්නේ. වැසිසලුව කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා එකම සිවුරක් තමයි ඒ කාලේ අඳින්න සිද්ධ වුනේ. ඒ සිවුර හෝදගන්නකම් ඇඳගෙන ඉන්න අඳන කඩයක් තමයි පූජා කළේ එක යුගයක. පසු කාලෙදී ඒක තව තවත් දියුණු වෙලා සිවුරක් අඳන කඩයක් ඒවා වැසිසලුවක් බවට පත් වුනේ. ඉතින් ඒක හරි වටිනා ශ්‍රේෂ්ඨ දෙයක්. මේකට උපාසක උපාසිකාව හරිම කැමතියි. උපාසක උපාසිකාව විශ්වාස කරනවා. කටින සිවුරට ගහන එක ඉදිකට පාරක් ගානි සක්විති රජ සැප ලැබෙනවා කියලා. ඒ තරම් උසස් වූ කටිනානුසංශයක් තියෙනවා. කටිනේට ඒ තරම් ආනිසංශ තියෙනවා. ඒ තරම් වටිනා පින්කමක්.
ඔව් ඒ ජීස් කීපු දෙයින් අරගත්තොත් අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් කාලේ නම් චීවර නිෂ්පාදනය කර්මාන්තයක් වශයෙන් කරන නිසා චීවරයක් ලබා ගැනීම ඉතාම පහසුයි. නමුත් ඒ කාලේ අමුසොහොනට ගිහින් දාන මලමිනී උතපු රෙදි නැත්තම් පාංශු කූලය තමයි ඕජස් ගලන සමහර විට ඉරිගිය පාංශු කූලය තමයි රැගෙන ඇවිත් චීවරයක් බවට පත් කළේ. දැන් මේ චීවරය නැත්තම් ඒ රෙදි කැබැල්ල මලමිනී ඔතල විසි කරලා තිබුණු රෙදි කැබැල්ල ගෙනත් අපිට කිසි කෙනෙකුට ගන්න බෑ. ඒ රෙද්ද ඒ ආකාරයෙන්ම ඕජස් ගලලා සමහර තැන්වලින් ඉරිලා මේ නිසා මේක කපලා හදා ගන්න සිද්ධ වෙනවා. සමහර ඒවා පොඩි ලේන්ස් වගේ පොඩි කෑලි, සමහර ඒවා ඊටත් වඩා කුඩා කෑලි. මේවා මහලා බොහොම අමාරුයි සිවුරක් හදාගන්න. මං හිතන්නේ ඒ කාලේ හැටියට සති කිපයක් යන්න ඇති. ඒ නිසා අදත් ඒකට සැලකෙන්නේ ඒකට ගහන ඉදිකටු පාරක් පවා වටින්නේ උණුයි කාරණේ උඩ. මහපු සිවුරක් වුණා. දැන් අඳුනත් කටන චීවරේ කුඩා කොටස් වලට කපලා නැවත මහනවා. අර සංකේතවත් කරන්න පාංශු කූලේ ඒ කාලේ මලමිනියෙන් ඔතපු ওই රෙදි කැල්ල ගෙනත් ස්ථීවරයක් බවට පත් කරපු හැටි සීගිරීමක් වශයෙන්.
ඔය පාංශකූලේ කියන්නේ පස් තැවරුණ රෙද්ද. එතකොට මලමිනියක් කොතල්ලා කැලේට ගිහින් දාපුවන් අද මේ මේ පුර මෑතක් වෙන තුරු ලංකාවේ කෙනෙක් මැරුණම කැලේ ගහනවා කියනවා. ඒ කැලේ ගහනවා කියන ක්‍රමේ තමයි ඉන්දියාවෙත් ඒ කාලේ සිද්ධ වුනේ. මොකද්ද මලමිනිය උතල රෙදි වලින් එක ගිහිල්ලා දාන අමුසෝනට. ඉතින් ඒකේ පස් තැවරිලා ලේ තැවරිලා උපාලි මාත්‍යාගේ වගේ ඕජස් තැවරිලා තියෙන මේ අපරිසිදු මේ රෙදි කඩ තමයි සිවුරක් වශයෙන් මාගෙන.
අනිත් එක දැන් ඔය මම හිතනවා දැන් ඔබ කතා කරනකොට මම මනසට ගත්ත එක දැනට මේක මේ අපි සෑහෙන කාලයක් ඔබ කිව්වාගේ ඒ කාලේ මේ සිවුර මහන්න ගත වෙලා තියෙන මොකද අතින් නිමාලා තියෙන්නේ. ඉතින් එතකොට දිග කෑලි එක මේ කරන්න අමාරු නිසා තමයි පොඩි කෑලි වලින් කපලා අර දැන් පොඩි එක එක ආකාරයට තියෙනවා. දැන් සමහරු කියනවා ඒක සම්මතයක් වශයෙන් මම දන්නේ නැහැ මේ බර්නස් නෝර තියෙන මේ කුඹුරු යායවල විදිහට කියලා. ඉතින් ඒ ගැන මොනවද සඳහන් කරන්නේ?
ඔව් සමහර විට මේ කුඹුරු යායේ න්‍යාය සමහර විට පසු කාලෙක හැදුනද දන්නේ නැහැ. කොහොම වුණත් මේ කපල මහනකොට එක පෙනෙන්නේ ඇත්තටම ලියදි සමූහයක් වගේ තමයි ඒ රෙද්ද පෙනෙන්නේ.
ඔව්.
ඒ මොකද මේ මලමිනිය උතල දාපු රෙද්ද දැන් සමහර විට තැන්ක ඕජස් ගල්ලා ඉතින් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ නිසා මේක කපන්න වෙනවා කුඩා කොටස් වලට. ඒ කපල මහලා එකතු කරලා තමයි ගන්න වෙන්නේ. අනික අතට ඒ සිවුරේ වෙන වටිනාකමක් දිනා විශාල. දැන් ස්වාමින් වහන්සේලාට අත්හැරීම තමයි බෞද්ධ දර්ශනයේ කියන ප්‍රධානම දේ. මේ සිවුරට පවා කිසිම ආශාවක් ඇති වෙන්නේ නැහැ. තමන් පරිහරණය කරන වස්ත්‍රයට පවා ආශාවක් ඇති වෙන්නේ නැත්නම් බෞද්ධ ප්‍රතිපත්ති පිළිගන්න ස්වාමින් වහන්සේ කෙනෙකුට ඊට වඩා දෙයක් තියෙයිද? ඒකත් එක කාරණයක්. ඒ නිසා මේ සිවුරේ වටිනාකම බොහොම ඉහළයි. දැන් අද අපි මුදල් වලින් තක්සේරු කළාට රුපියල් 1000 ගණනකට මං හිතන්නේ එදා හැටියට මේක ඉතාම වටිනා මොකද ඒක නිෂ්පාදනය කරන්න හරි අමාරු නිසා.
ඔව්. ඒක පඬු ගහලා ගන්නත් ඕනේ. ඒකත් හරි ශාස්ත්‍රයක්. පඬු ගහලා ගන්නවා කියලා කියන්නේ අර මලමිනියේ ඔතාපු රෙද්ද ගෙනල්ලා සිවුරක් වශයෙන් සකස් කරගත්තට පස්සේ ඒ සිවුර ඒ විදිහට වඳින්න පාවිච්චි කරන්න බෑනේ. ඒක නිසා තමයි ගස්වල පොතු කොළ මුල් සහ මේ කඳේ කොටස් අරගෙන ඒව තම්බලා ඒකෙන් හදන සායම් පොංගෝල තමයි සූර හදා ගත්තේ කාලේ.
මේක කියනකොට මට රොසාන් මේ එකතරා කතාවක් මතක් වෙනවා. මේක මම ඇහුවේ මේ ජේබී දිසානායක ශූරින් වරක් රූපවාහිනී සාකච්ඡාවේදී කියපු දෙයක්. රූපවාහිනියේදී නිවේදකයා ජේබී ශූරින්ගෙන් ඇහුවා මේ පවුල පන්සලට බාර දෙනවා කියලා කතාවක් තියෙනවා, මොකද්ද මහාචාර්යතුමනි ඒකේ තේරුම කියලා. ජේබී ඇහුවා පවුල පන්සලට දෙන්න නැත්නම් කාටද දෙන්නේ? ඒක කාටත් ප්‍රශ්නයක් වුණා එතන හිටපු. ඒක වුණ ජේබී ශූරින් එක පැහැදිලි කළා පවුල කියන්නේ පාංශකූලේ. ඉතින් පාංශකූලේ හාමුදුරන්ට නැත්නම් පන්සලට දෙන්න නැත්නම් කාටද දෙන්නේ?
හරි එහෙමනම් අපි මම හිතන්නේ ගොඩක් වෙලා කතා කර අපි ගීතයකට සමන් දෙමු. ඊට පස්සේ ඊළඟ අංකය කරා යොමු යමු. විශාරද එඩ්වඩ් ජයකොඩිගේ හඬ.
ඉස්සර විදියට දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ. සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි විදියට දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ
පළවෙනිම මම කැමති දැන් ඔබ දන්නවා ජන්ම භූමි වැඩසටහන මාස කීපයක නිහඬියාවකින් පසුව තමයි මේ දැනට නැවතත් අපි ඔබට විකාශනය කරන්නේ කොහොමනම් දැන් අපි මේ අගෝස්තු මාසේ පළවෙනි වැඩසටහන මෙන්න ඉදිරියට දිගටම මේක ක්‍රියාකාරීකව ඉදිරියම ඉතාමත් හොඳට කරගන්නට අපි සියලුම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මම හිතනවා මාත් සමග එකඟ වෙමි සියලු දෙනාම අපිට මේ මාස 3ක පමණ කාලයක් නිවාස අඩස්සියේ සිටීම කියන්නේ කොවිඩ් නිකන් ගොඩාක් දේවල් අපි ඉගෙන ගන්න ඕනේ දැන් මට නම් පුද්ගලිකව මගේ පාසලේ පරණ මිතුරන් සම්බන්ධ කරගන්න පුළුවන් වුණා මෙසෙන්ජර් හරහා වෙනත් විදිහක හරහා ඊළඟට ආයතන වල වැඩ කරපු කට්ටිය ඒ අතරතුරින් සහ ගොඩාක් ජාති මේ විශේෂයෙන් වගාව ගැන මේ YouTube channel වල හරියට ජාති ඉගෙන ගත්තා. ඒ වගේම මම හිතන අපේ වයසේ යන එකත් එක්කම අපි හුඟක් වෙලාට හිතන විශේෂයෙන් මේ ධර්මානුකූලව ගැන හරියට දේවල් හිතන්නට පුරුදු වෙනවා. මුලින්ම මම කැමති එක්සත් ශ්‍රී ලංකා සංගමයේ තියෙන නිවේදන දෙකක් ඉදිරිපත් කරන්නට. ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරමු. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවියේ ඔබේ ප්‍රයෝජනය සඳහා දැන් සක්‍රියව පවතින බව අපි දැනුම් දෙන්නේ මහත් සතුටින්. www.uslaauckland.net.nz යන වෙබ් ලිපිණයෙන් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඔබට මේ හරහා සංගමයේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඔබේ හැකියාවන්, ඔබේ දරුවන්ගේ හැකියාවන් ලොවට කියන්න. ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න. ඔබේ අදහස් වෙබ් අඩවියේ සටහන් කර අපට එවන්න. ඔබේ දරුවන්ගේ නිර්මාණ ඊමේල් මගින් සංගමයේ ලේකම් රසිකා සුභසිංහ මහත්මිය වෙත යොමු කරන්න. අපි ඒවා ලෝකයට ගෙන යන්නම්. ඇගේ නිල ඊමේල් ලිපිනය secretaryusla17@gmail.com secretaryusla17@gmail.com. එසමගම ඔබ මේ සවන් දෙමින් සිටින්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාකම රාත්‍රී 8:15ට ඕක්ලන්ඩ් නගරයේ සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ ගුවන්තම සුවන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය ඔස්සේ මීට සවන් දී හැකි. හොඳයි. අපි දැන් අර කතා නොකර හිටියත් හැමෝම කතා කරන හිටියත් මේ දැන් හවස මේ මම හිතන්නේ පැයකට දෙසලත් කතා කරා මේ කොරෝනාව. මේ කොරෝනාව කියන එකට තොඳක් කතාව තියෙනවා. ඔබ දන්න පසුගිය අවසල මේ හැමෝම මං හිතන්නේ මේ කිසිම කෙනෙක් ගෙදරකට ගියෙත් නැහැ. බඩු ගන්නට ගියේ කෙනා ඒ විදිහට. හැබැයි නවසීලන්තයේක ඉතා හොඳ අන්දමට පාලනය වුණා. කොහොම වුණත් මේ කොරෝනා වෛරසය කියන එක ගැන පසුපසුව දැනගන්නට දැන් මේක ආරම්භුනේ චීනයේ වුබේ උහාන් ප්‍රාන්තයේ වුබේ කියන ප්‍රදේශයේ. ඇත්තටම මේකට එක එක මති මතාන්තර තියෙනවා. අපි ඒවට ගැන කතා කරන්න සමහරු කියනවා මේක විහිම්ම කරපු මේ විෂබීජ වින විකාශනය කිරීමක් කියලා. කොහොම වුණත් මේ ඔබ දන්නවා දැන් මේ මොකද්ද ගෝලීය උණුසුම් කරන්නේ ගෝලීය උණුසුම නිසා මේ සේරම තියෙන අයිස් කට කඩා වැටෙනවා ඉතින් මේව හරියටම 1720 1820 ඔය 1920 2020 මේ එක එක කාලවල මේ විදිහේ මේ විනාශය ඇති වෙලා තියෙනවා දැන් ස්පාඤ්ඤ ප්‍රූ එක ඊළඟට තවත් මම හිතන්නේ ඉතාලි හරි කොහේ රටක දැන් ඒ වගේ මේක මුළු ලෝකෙම සිද්ධ වුණා මේවට අනාවකී කියලා තියෙනවා බබා වයංග වැවැංගා කියන පෝලන්ත අන්ධ කාන්තාව කොහොම හරි ඒ දාත් මොනවා සිද්ධ වුණත් මේක විද්‍යාත්මක පැත්තක් තියෙනවා කියලා මම හිතනවා අපි කියවල බැලුවාම ලිපි මොකද මේවා මේ සේරම දැන් ඩයිනසෝරස්ලා හොයාගෙන තියෙන්නේ මේ හිම කඳුලේ යට වෙලා තිබුණු පොසිල අණුවල පොසිල ඒ විදිහට දැන් මේකත් එහෙම කියලා කියනවා ඒ සමග දැන් තව කතාවක් තියෙනවා ඔබලා සමහරලට අහලත් ඇති මේ ඊළඟ එකත් ළඟදිම එන්නට පුළුවන් කියලා ඒ සමගම තව එකක් මම කියවල බැලුවාම මම දැනගන්න ලැබුණ මේ ඔක්කොම මේ සාකච්ඡාවට භාජනය වෙන විවිධ විද්වතුන් සාකච්ඡා කරන ඒවා. දැන් මේ කොරෝනාව ABCD කියලා වර්ග හතරකින් ඇවිල්ලා තියෙනවා කියලා. මේ C එක කියන එක තමයි යම් කිසි පරිපාලනය කරන්න පුළුවන් ඒ වගේ තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් එංගලන්තෙට ඇමරිකාවට ගිහිල්ලා තියෙන ඒ කියන එක. දැන් ඒකනේ දැන් ඒගොල්ලන්ට මේක පාලනය කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි සමහරවිට ඉතින් ඕකට නිදහස කරනොත් කවුරුත් හොයනවනේ. දැන් ඉතාලියේ ලෝකයේ තිබුණ හොඳම සෞඛ්‍ය පහසුකම් තිබිලා මිනිස්සු මරණ එක නවත්වා ගන්න බැරි වුණා. මිනිස්සු බලානිද්දී මැරුණා. ලංකාවේ මිනිස්සු මැරුණා. එංගලන්තේ අපේ මොකද්ද අපි ගියේ මිනිස්සු කියන්නේ මේ සාමාන්‍ය විහිළුවට කියන්නේ ලෝකයේ පොලිස් කාර්යය කියලානේ. ඒ අයගොල්ලන් කිසිම දෙයකට ගණන් ගත්තේ නැහැ මිනිස්සු. ඕස්ට්‍රේලියාව. අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රාන්තයේ පුදුම කරදරයක් වෙදින්නේ. ඇත්තටම ඒක අපිටත් අවදානමක් තියෙනවා. මොකද මොකද අපිට අවධානමක් තියෙන හේතුව මොකද මේ දැන් කවුරු හරි ආවොත් එහෙම දැන් වහලා තිනින්ද හොඳයි අපි කොහොම හරි පරිස්සම් වෙලා ඉන්නවා මේක දැන් මේ අයිසොලේට් වෙන්න දැන් ඒ වුණත් මොකද කොවිඩ් 19 මේ දැන් ඕක කොරෝනා කියලා පටන් ගත්තේ ඊළඟට එතන තව ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒක සමහර වෙලාවට ඒවත් මේවත් නිල නෝනේවා කිව්වට ඔය නිල තමයි කොරෝනා බියර් සමාගම මේ මම හිතන්නේ දකුණු ඇමරිකාව රටක් ඒගොල්ලන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේට ආධාරයක් යම්කිසි විශාල ආධාරයක් දීලා කියලා දෙනවා මේක මෙහෙම කරොත් අපිට හොඳ නැහැ කියලා. ඒගොල්ලන්ගේ මොකද කොරෝනා කිව්වහම ඊට පස්සේ තමයි කොවිඩ් 19 කියලා මේක නම් කරලා
තියෙන්නේ.
නම වෙනස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සිද්ධි වෙලා තියෙනවා. කොහොම වුණත් ගණන් ගන්න නැති මිනිස්සු ඉන්නවා. දැන් ඉතාලියේ මොනවාඩුනේ පාපන්දු ක්‍රීඩාවක තරගයක් අවසන් වෙලා නගරයට ඇවිල්ලා මේ සිද්ධ කරලා තියෙන්නේ. ඊළඟට ඕස්ට්‍රේලියාවේ කරේ ඒගොල්ලන් එපා කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ මේ මොදු මොකද්ද මේ බීච් වලට ගිහිල්ලා මේ කරා දැන් ප්‍රාන්ත වහන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ දැන් ඒක මුලදී අර මොකද්ද කියන්නේ මේ නියපොත්තෙන් කඩන දේ කොරුවෙන් කපන්න තිබ්බහම ඇති වෙන විනාශවල ඉතින් කොහොම වුණත් අපි දැන් ඒකටත් ඉතින් කොහොම වුණත් හැම රටේම තියෙන දේශපාලන විපක්ෂ මේවා වගේම මේ වැරදි විතරයි හොයන්නේ නමුත් අර කරපු වෙලාවේ ගත්ත දේ ගැන හිතන්නේ අපි පවතින රජයක් විසින්. ඉතින් මේ සම්බන්ධව දැන් රොෂාන් දැන් ඔබ දන්න ඕගොල්ලන් අපි වාගේත් නේ ගෙවල් වලින් දමුත් වැඩ කරානේ. හරිද? අර ඒකට විහිළු කතා තිබෙන උඩ ටයි එක දාන පල්ලේ ෂෝට් එක ගන්න
කියලා. ඔව් කොවිඩ් වසංගතයේ අපේට ඉතින් මේ කවුරු දන්න මේ නව ශ්‍රීලන්තේ මම හිතන මාර්තු මාසේ 17 මා හිතන්නේ නේද?
ඔව් 17
ලොක්ඩවුන් කරා ඊට පස්සේ ඉස්සෙල්ලාම සති 6ක් ඉතින් අපි සති 6ේ ගෙවල් වල වැඩ කරේ. හැබැයි මම හිතන්නේ නව ශ්‍රීලන්තේ වගේ මේ දියුණු ආර්ථිකයක් තියෙන පුංචි රටකට මේවා හරි සුළු දේවල්. මොකද ඒ ඒ ඒ පුහුණුව මීට ඉස්සෙල්ලාම දීලා තිබුණා. ඒ කියන්නේ ගොඩක් ආයතන වල මම හිතන්නේ ගෙවල් වල ඉඳලා කම්පියුටර් මාර්ගයෙන් වැඩ කරන අවස්ථාව දීලා තිබුණා. ඉතින් විශේෂයෙන් මම මගේ වෘත්තීය බැංකුව ඒ බැංකුව වල ගොඩක් අය ගෙවල් වල ඉඳලා වැඩ කරා. එකම දේ අර මුදල් භාවිතය කියන්නේ ඇවිල්ලා මුදලක් ගන්න එක ඒ වගේ දේවල් විතරයි ඉෆෙක්ට් වෙලා තිබුණේ. හැබැයි ඉතින් නවසීලන්තේ හැමතැනම ඔය මුදල් මැෂින් එහෙම තියෙන හින්දා ඒක ප්‍රශ්නයක් වුණ නැහැ. මම හිතන්නේ අපි ඉතින් ඒ දවස් 60 ගෙදර ඉඳලා වැඩ කරා අමුතුම අත්දැකීමක්. මම හිතන්නේ අපි ගොඩක් දෙනෙක් මම හිතන්නේ පවුලක් වශයෙන් සති 6ක් එකටම හිටපු කාලය මම හිතන්නේ ගොඩක් දෙනෙකුට නැතුව ඇති ඒ අත්දැකීම අපි කියන්නේ ඔක්කොම හිටියේ ගෙදර ඉන්න අයයි ඉන්න සත්තුයි ඒ ටික විතරයි කිසිම බාහිර සම්බන්ධතාවයක් නැහැ. ගෙවල් වල ඉඳලා වැඩ කරා. මම හිතන්නේ අපේ වෘත්තියේ කිසිම අඩුපාඩයක් සිද්ධු වෙන්නේ නැහැ මට තේරෙන විදිහට. ඉතින් ගෙවල් වල විශේෂයෙන් ඔෆිස් එකට යනවා කියලා උදේම රෂ් එකක් තිබෙන්නේ නැහැ අපිට ඕන වෙලාවකට නැගිටලා ඒ අපි ඉතින් මෙහෙ විනයක් තියෙනවනේ ඕන දැනක ඒ කියන්නේ අපිට කියලා තියෙන 8ට පටන් ගන්න කියලා හැම එක්කෙනාම ආයතන ඇවිල්ලා ඉතින් දැන්ටත් අපි ඔෆිස් වලට ගියාට පස්සේ මේ පුත්පත්වල අස්සම් කරන්නේ නැහැ මම ආයේ මේකට කියලා මොකද ඒක යාලා දන්නවා මේක තමයි නියෝගේ දීලා තියෙන්නේ මේක තමයි වෙන්නේ ඉතින් මම හිතන්නේ අපිට එහෙම ප්‍රශ්යක් වුන්නේ මම හිතන්නේ මටත් ඇඩිය මෙතෙන්දි මේ අපේ GS මහත්තයට ගොඩක් මම හිතන්නේ මේ හොඳ අත්දැකීමක් එන්නේ නැති ඉතින් ගොඩක් මේ වගාවන් කරන ලස්සන මල්වවණක තියෙන එක කාලෙකට නවසින් නැති ලස්සනම මල්වත්තට තීරණු ජීස් පෙරේරාගෙන් පොඩ්ඩක් මට ආසයි දැනගන්න කොහොමද ඔබ ඒ අවස්ථාවේ වගේ ඔය කියන්නේ වතු වැඩ ඒ වගේම ගාඩනින් කියලා අපි කියන්නේ ඒ වගේම අනිත් වගාවන් වලදී මොන වගේ දෙයක්ද කොහොමද නිරූපණේ මං දන්න විදිහට පොහොර එහෙම තිබෙන්නේ නැහැ කාලේ මොකක් හරි එකකට ක්‍රමයක් හදාගන්න නැතිනේ
මේකයි ඇත්තටම කිව්වොත් මේ සිදුවීමේ මිනිස්සු මැරණයකට මම කැමති නෑ. නමුත් මේ සිදුවීම ඉතා හොඳයි. මොකද හේතුව මේ ලොක්ඩවුන් කියන එක. මුළු ලෝකෙම ලොක්ඩවුන් කිව්වෝ. මේ වෛරසයට පුළුවන් වුණා මුළු ලෝකෙම ලොක්ඩවුන් කළා දාන්න. ඒක හරි වැදගත්. මොකද මේක වැඩ කළා ගහවැල් කපනවා, ඇලවේලි විනාශ කරනවා, නොයෙකුත් විනාශ කරන මුළු පරිසරයම විනාශ කළා. ඒ විනාශ කිරීමේ ප්‍රතිඵලයක් එකක් මේක. එතකොට ඊළඟට මිනිස්සු ගෙවල් වල පවුල් වල වැඩට යනවා, මැෂින් වගේ උදේට යනවා, හවසට යනවා, ළමයා අඳුරන්නේ නැහැ, ඕන අඳුරන්නේ නැහැ, ආමිනිය අඳුරන්නේ නැහැ. නමුත් ওই කාල සීමාවේදී මුළු පවුලක් එකතු වුණා. විශේෂයෙන් ඒක ළමයිත් එක්ක තාත්තා හිටියා, අම්මා හිටියා, ළමයිත් එක්ක මේ ළමයි තාත්තා ළමලත් එක්ක හිටියා, අම්මලා තාත්තලා කවුද කියලා හඳුනා ගැත්ත ඔය කාල සීමාවේදී. එතකොට අනිත් එක ඒගොල්ලන්ට තේරුණා පවුලක තියෙන වැදගත්කම කොච්චරද කියලා. අනිත් එක ලස්සන වැඩේ වෙච්ච දේ මරණ බය ඇති වුණා. අපේ මිනිසුන්ට මරණ බය කියලා ඇති වෙලා තිබුණේ නැහැ. හැම මිනිස්සුම හුඟ දෙනෙක් ඉතිවිසෝගතව කියන්න පටන් ගත්තා. බුදුන් වඳින්න පටන් ගත්තා. තමන්ගේ ආගම් අදහන්න පටන් ගත්තා. මේ හැම දෙයක්ම කරන්න පටන් ගත්තේ බයට, මරණ බයට. කෙනෙකුට මරණ බය ඇති වුණාම හොඳ මිනිහෙක් වෙනවා. ඒක නිසා මම හිතන්නේ සමාජයේ ඉතා හොඳ තත්ත්වයට ආව. මේ මට මං ආඩම්බරෙන් කියනවා මේ කාල සීමාවේදී මේ මිනිස්සු කියනවනේ මට ඉඩ නෑ, මගේ ගෙදර කුලියට ඉන්නේ, මකට මිදුලක් නෑ, වගා කරන්න තැනක් නෑ. ඔහොම කියන මිනිස්සුන් පෝච්චි එක හරි ගහක් වෙලා හිටවගත්තා. ඒකෙන් පළ දෙරුවෝ ඒ කාල සීමාවේදී කාල සීමා මම නම් කඩෙන් ගත්තේ නෑ ලෝලු. ඔක්කොම මගේ පෝච්චි වල හදපු, බිම හදපුවා නෙමෙයි පෝච්චි වල හදපුවා. එක්ස්පෙරිමන්ට් කළා කියන්නේ මේ හීතල කාලේට හැදෙන්නේ නෑ බෝංචි. නමුත් මං හැදුවා. මං හදලා බැලුවා. ඊළඟට වෙනම මං මේ පැල වර්ග හදන වෙන ක්‍රම කීපයක් ඉගෙන ගත්තා. ඉතින් ඒ සියල්ල මං කැමති අපේ සමාජයට දෙන්න කැමති. ඉතින් ඒ සියල්ල සිද්ධ වුණේ කොටිම ගෙවුවොත් මේ ගහ කොළ ලස්සනට වැවෙන්න පටන් ගත්තා. සත්තු නිදහසේ ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ සියල්ලම සිද්ධ වෙන්න ඌමනයි. මැෂින් එකක් වැඩ කරගෙන යනකොට නිතර මේ කැඩෙනවා. ඉතින් මේක කැඩෙන්න ඕන මෙන්න කියලා තමයි මේ කොරෝනා කැවිල මුළු ලෝකෙම ලොක්ඩවුන් කෙරුවේ. ලොක්ඩවුන් කරපු මේකෙන් ලෝකෙම ඉගෙන ගන්න ඕන පාඩමක්. මේ පාඩම ඉගෙන නොගත්තොත් මේක මුලින් කිව්ව වෛරස් එකක් කියලා. මේ වෛරස් එක මේ නිකන් කත මීටරේ දුර තිබ්බේ එකයි වැටෙනවා විනාශ වෙනවා. නමුත් පස්සේ මම විද්‍යාඥයෙක් නෙවෙයි. නමුත් නිකන් හිතලා බලපුවම හුඟක් දේවල් අධ්‍යයනය කරලා බලපුවම මේ වෛරසයේ ස්වරූපේ වෙනස් කරගෙන වාතයට මුසුණුත් ඒක සිදුවෙමින් පවතිනවා. ඒක තමයි තුන්වෙනි එකත් එන්න පුළුවන් කියලා කියන්නේ. ඊළඟට දැන් 263ක් විද්‍යාඥයෝ අස්සම් කරලා වාර්තාවක් දීලා තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේට මේක බැක්ටීරියාවක් කියලා. එතකොට බැක්ටීරියාවක් වුණොත් මේක මීට වඩා වෙනස් ස්වරූපයකින් එන්න පුළුවන්. ඒක නිසා අපි මේ ලොක්ඩවුන් එකේදී ඉගෙන ගත්ත දේවල් එකක් තමයි අපේ හැසිරීම රටාව ගන්න හරියට කරන්න ඕන. අපේ පැවැත්ම හරියට කරන්න ඕන. අපේ එකිනෙකාට ආදරය කිරීම හරියට කරන්න ඕන. ඒ එකිනෙකාට ආදරය කරනවා නම්, ගෞරව කරනවා නම්, ඊළඟට අපේ පරිසරයට හානි නොකරනවා නම් මේ වගේ දෙයක් ඉදිරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒක ලෝකේ කියලා දුන්නා මේ ස්වභාව ධර්මයේ කියලා දී පාඩමක්. මේක ආශිර්වාදයක් කරගන්න ඕන. නවසීලන්තේ අපිට මේක හරියට කරන්න පුළුවන් උනේ මේ රටේ විනයක් තියෙනවා. හැම මිනිහෙකුටම විනයක් තියෙනවා, ආණ්ඩුවට විනයක් තියෙනවා. හරියට වෙලාවට නතර කළා ලෝකේ හොඳම රට මේක පාලනය කරපු.
ඒ වගේම මම හිතන්නේ මේ ජීස් අපි හැම එක්කෙනාම මේ අර පිරිබෙස්මත් ඉගෙන ගත්ත නේද මේ කාල සීමාවේ.
ඔව්.
ඒක ඒක ලොකු දෙයක් මම හිතන්නේ මේ අපි ගොඩක් වෙලාට ගෙවල් වල අනවශ්‍ය විදියට කියන්නේ ආහාර වර්ග විසිකරනවා කියන්නේ මේ මුදලේ වටිනාකමක් දැනගත්තේ නැහැ මම හිතන්නේ ගොඩක් අරපිරිමැස්ම ගැන ගොඩක් ඉගෙන ගත්තා මම හිතන්නේ ගාමිණීට ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් මම හිතන්නේ බොහෝ භාගයක් කරනවා
මොකද මෙහෙම අපි ආරම්භ වෙනකොටම විශේෂයෙන් අපි ලංකාවේ දිවි ඇටිට ලංකාවේ කඩේට ගිහිල්ලා හාල් ಜಾති දෙක තුනක් ගෙනලා දැම්මා මං කිය හාලුයි පරිප්පුයි ලුණු මිරිස් ඒ වගේ ಜಾති ඉතින් ළඟ ගන්න පුළුවන් ඒ වුණාට අපි ඉබේම එක වේලක් අතහැරියා ඉබේම අතහරින්න විදිහට ගියා ඉතින් දැන් බොහෝ කට්ටිය කියන දැන් අපි මේ රටේ ಜಾති ගත්තොත් මේ ලොක්ඩවුන් එකේදී කාලා බඩ වැඩි වෙලා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ අපිට ඇත්තම කියනවා නම් දැන් ඒක දැනටත් අපි ගෙනියන අයම ඒ කියන්නේ බොහෝ වෙලාවට දැන් උදේට ගන්න ආහාරය අර බ්‍රන්ච් එකක් විදිහට දවල් ආහාරය පාරක් වුණාම රැට බොහෝම බොහොම සුළු දෙයක් තේකක් ඉතින් ඒකෙන් මම කියනවා වගේ කොහොමවත් කැම නැති කරන කියන මතයට මං දාම තදින් විරුද්ධ පුද්ගලයෙක්. මොකද මම පන්සල්වලදී දැකලා තියෙනවා කටින පිංකම් වෙනත් ආහාර දන්සල්ලේම තියෙන දවසට බෙදා ගන්නවා ඇටි හිඩියට. ඊළඟට කුණුවස් කරන්න තියෙනවා බේසන් ගන්න. එහෙම අපරාධ කරන එක පෞසිද්ධ වෙනවා. මොකද හේතුව කාගේ වුණත් මුදල්, ශ්‍රමය, ඒ සමග කොච්චර මේ ලෝකේ ඉන්නවද කණ්ඩ නැති මිනිස්සු. දරුව කොච්චර දැකලා තියෙනව නේද? මේ 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 බිම හරන කුණුමාළු හරන කරන. ඒ නිසා අපි පුරුදු වුණා. ඒ වගේම අර DS කීපු කතාවට කැලක කරනදී මුළු ලෝකෙම විනයානුකූල කරා. ඒ විනයට හැමෝම ඉස නැමුවා. අර තමන් බයට හරි.
මරණ බයට.
මරණ බයට. හරි? ඒක නිසා
කොටින්ම මේ යාළුව දැක්කන් මූණ බල්ල හිනා වෙන්නේ නැහැ ඈතින් දුවගෙන යනවා. හරිද? ඒ තරම් තත්ත්වයක් ඇති වුණා. එතකොට මේ කියන්නේ මිනිස්ස එකාට එකා බය වුණා. එකාට එකා බය වීමත් හරි පාඩමක්.
ඔව්.
මොකද එකාට එකා බය වීම මේක හරි හරි අමුතුම දෙයක් සිද්ධ වුණේ. මම නම් කියන්නේ මේ ලොක්ඩවුන් එක ස්වභාව ධර්මය විසින් කරපු ඉතාම මේ මේ වටිනා පාඩමක්. මිනිස්සු මැරෙන එක ඒක අපි කැමති නැහැ කොහොමටත් කැමති නැහැ එක්කෙනෙක්වත් මැරෙනවට කැමති නැහැ ඒක නිසා අපි නිතරම කියන්නේ
ඒ වගේම උපාලි දැන් උපාලි දැන් පෞගිය දස්සල මම හිතෙනවා අපි දැක්ක මේ නිවේදන වල ඒ වගේම රූපවාහිනී පත්‍ර වල මේ සබාව ධර්මය කියන්නේ සබාව ධර්මයා මේ වෙනස් වීම තුළ නිකන් සත්තුනි දැල්ල හැසිරෙන පටන් ගත්තා ඒ වගේම ලංකාවේත් මම හිතන්නේ මොනරුපා කොළඹට ඇවිල්ලා හිටියා ඒ වගේම දැන් අපි දැක්ක පොත්පත් වල මේ ටීවී වැඩසටහන් වල ඕසෝන් තරය සෑහෙන මේක වැසීගෙන යෑමට කිට් වෙලා තියලා මම හිතන්නේ මේ මේ ඔක්කොම මම හිතන්නේ පරිසර දූෂණය නැති වුණා ඒක ගැන පොඩ්ඩක් සම්බන්ධ කරොත් මම හිතන්නේ මේ වැඩසටහන ඉතාමත් සාර්ථක වේවි
ඔව් ඒ කතාව ඇත්ත මොකද අපි ප්‍රවෘත්ති පත්‍රවල ඒ වගේම YouTube එකේ නැත්නම් සමාජ මාධ්‍ය ජාලාවල බොහෝම පින්තූරෙම පළ වුණා මේ ලංකාවේ නගරේට කවදාවත් නගරයකට නොයන මොනරු එහෙම නැත්නම් ඒ වගේ සත්තු ඇවිල්ලා නිදල්ල යනවා. දැන් එක දෙනක් තිබුණා හමුදා කඳවුරල ඉදිරිපිට මූ රංචුවක් ඉන්නවා. ඉතින් හමුදාවේ මේ නිලධාරීන් හොඳට බලාගෙන හිනාවෙවි හිටියා. මේ සමහර විට සත්තුන්ගේ බය ඇරෙන්නේ නැති මොකද අපිට කරදරයක් වෙන එකක් නැහැ කියලා මොකද අපිට වඩා අපි ආරක්ෂා කරන්න කෙනෙක් ඉන්නවා ඒ තමයි ස්වභාව ධර්මය කියලා කොහොම නමුත් අවසාන වශයෙන් કૃතිම දේවල් පරදවලා ස්වභාව ධර්මයේ ජයගත්තු අවස්ථාවක් තමයි මේ කොරෝනා වසංගතයේ අපිට මොනාකාරෙන් අර ජීස් කිව්ව වගේ මම දැන් මම කියන්නේ විශ්වල පැමිණි ආශිර්වාදයක් කියලා මොකද ජනහානියක් මරණ සංඛ්‍යාවක් සිද්ධ වුණ නිසා
අපි ගරු කරන්නේ
ඔව් නමුත් ඒක මානව
තුගුත් තිබුණා හොඳ
පැතුම් වර්ගයාට මං හිතන්නේ ඉතිහාසයේ හදම පාඩම උගන්ලා තියෙන්නේ මෙතෙන්දි ඒක
මොකද දැන් උපාලි මහත්තයා එකක් දැන් මානව වර්ගයාට හොඳම පාඩම දැන් මානව වර්ගයා විනාශ කරන්න මානව වර්ගයා විනාශ කරන්න මොනතරම් ජල කර බෝම්බේ අර බෝම්බේ මේ බෝම්බේ කියලා විශාල බෝ මිනිසු විනාශ කරන ද ලක්ෂ ගණන් විනාශ කරන බෝම්බේ දුව ඒ විද්‍යාඥයින්ට ඒ දැනුම තියෙන උගතුන්ට බැරි වුණා නේද මේ කොරෝනා එකට හොයාගන්න. නමුත් ලංකාවේ අපි මේ රටේ වුණත් අපි කලේ කොත්තමල්ලි පාවිච්චි කිරීම.
දැනෙනවද දළදා වීදියේ දෙපසක යමන සඳ පෙර අප සැරිසැරු මතකය හඳනවද
සිට දුරු රටක සිටියත් ඔබ හදවතින්ම මව්බිමත් සමග බව අපි හොඳින් දන්නවා. ඉතින් මේ සූදානම් වන්නේ අද සිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තතු විත්ති සෑම සතියකට වරක්ම ඔබ වෙත සමීප කරන්නට. දේශපාලන, ආර්ථික, සමාජීය හා ක්‍රීඩා වශයෙන් වැදගත්කමක් ඇති තොරතුරු ඔබත් සමග ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන හරහා බෙදා ගන්නට පතනවා ඔබෙන් අවසර. මේ අලුත් අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්නට මේ මොහොතේ සුවිශේෂී නායකත්වයක් හා අනුග්‍රහයක් ලබා දුන්න එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ඔක්ලන්ඩ් ශාඛාවේ ගරු සභාපති රොෂාන් මනම්පේරි මහතාට මේ මොහොතේ විශේෂ ස්තුතියක් පිරිනමන්න කැමතියි. ඒත් එක්කම එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ඔක්ලන්ඩ් ශාඛාවේ සියලුම දෙනාමත් ආදරයෙන් සිහිපත් කරන ගමන් අද සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ඇතුළත් සතියන්ත ප්‍රවෘත්ති පසු විපරම ඔබ වෙත ගෙනීමට උපරම් පතනවා. උදාවන පැය කිහිපය ශ්‍රී ලංකාවට දේශපාලන වශයෙන් ඉතා තීරණාත්මක පැය කිහිපයක්. ඒ 2020 මහමැතිවරණයට තවත් ඇත්තේ පැය කිහිපයක් නිසාවෙන්. ඒ නිසා අද වැඩසටහන මහමැතිවරණය වෙනුවෙන්ම වෙන් කරන්නටයි තීරණය කළේ.
සතියන්ත පසු විපරම
ශ්‍රී ලංකාවේ නවවන පාර්ලිමේන්තුව සඳහා සභික මන්ත්‍රීවරුන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට ඇත්තේ තවත් පැය කිහිපයක කාලයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හතරහමාරක් ඉකුත් වන මාර්තු මාස පළවෙනිදා ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව විසරවා හරිනු ලැබුවා. එහිදී පසුගිය අප්‍රේල් 25 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීමට දින නියම කෙරුණු අතර කොවිඩ් වසංගතය හේතුවෙන් මැතිවරණයේ පැවැත්වීම ජූනි 20 වෙනිදා දක්වා කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කළා. එම තීරණයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් අධිකරණයේ හමුවට ගිය අතර පසුව මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීමට තමන්ට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව අධිකරණ තීන්දුවෙන් පසුව මැතිවරණ කොමිසම යළි රැස්වී තීරණය කළේ අගෝස්තු මාස 5 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීමටයි. ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 196 දෙනෙකු තෝරාපත් කරගනු ලබන්නේ මහජන ඡන්දයෙන්. මෙවර මහමැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 304කින් හා ස්වාධීන කණ්ඩායම් 617ක් යටතේ අපේක්ෂකයන් 7452 දෙනෙකු තරඟ බිමට පිවිස තිබෙනවා. මහමැතිවරණයට අදාළව මෙවර වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙති අතර එම සංඛ්‍යාව 924ක්. මෙවර අඩුම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 152ක්. මෙවර මහමැතිවරණයට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු හා හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ඉදිරිපත්ව සිටිනවා. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද, මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්ද තරඟපිඹට පිවිස ඇති අතර හිටපු අග්‍රාමාත්‍යවරයෙකු රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන්ද තරඟපිඹට පිවිස තිබෙනවා. 2019 චන්දහිමි නාමලේඛනයට අනුව 1,60,00,000 වැඩි පිරිසක් මෙවර මහමැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මාස 2 වෙනිදා මෙදියම් රැයින් අවසන් වූ අතර ඡන්ද විමසීම අගෝස්තු මාස 5 වෙනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 12,985කදී උදෑසන 7:00 ආරම්භ වී සවස 5:00 අවසන් වුණා. මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම පසුගිය 17 වෙනිදා ආරම්භ වූ අතර අදියර කීපයක් යටතේ එය පැවැත්වුණා. මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6 වෙනිදා මධ්‍යස්ථාන 2773කදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව පළමු ඡන්ද ප්‍රතිඵලය 6 වෙනිදා දිවා ආහාරයට පෙර නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා,
ඡන්ද විමසීම බාධාවකින් තොරව පවත්වන්න පුළුවන්. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීමේ අවසන් දිනය ඡන්ද විමසීමේ දිනයට දින 7කට පෙර අපි අවසන් කරනවා. ඡන්ද ගණන් කිරීම පටන් ගන්න අපි 6 වෙනිදා. සමහර දිස්ත්‍රික්කවල තැපල් ඡන්ද පටන් ගන්නවා දිස්ත්‍රික්ක දෙකක උදේ 7ට. අනිත් සියලුම ඡන්ද ප්‍රදේශ සහ තැපල් ඡන්ද ගණන් කිරීම පටන් ගන්න 8ට. නිලධාරීන් ඉන්නවනම් ගණන් කිරීම මධ්‍යස්ථානයේ අවටම අපිට ඒගොල්ලන්ට 6ට එන්න කියලා ගණන් කිරීම කලින් පටන් ගන්න පුළුවන්. ප්‍රතිඵල දවල් කෑමෙන් පස්සේ තමයි දෙන්න වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි ප්‍රතිඵලය හවස තේබුණ කලින් දෙන්න.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයෙන් ආරම්භ කළ ජන හමුමාලාව දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ක්‍රියාත්මක වුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක යන මහත්වරුන් පසුගියදා පැවති ජන රැලිවලදී අදහස් පළ කළා. මහමැතිවරණයේ 3/2 බහුතර බලයක් ආණ්ඩුවට ලබා දෙන්න කියලා ජනතාවකින් ඉල්ලනවා. ඒත් එක්කම තමන් අනිවාර්යෙන් ආණ්ඩුවක් හදනවා කියලා සමගි ජන බලවේගය ප්‍රකාශ කරද්දී මීළඟ ආණ්ඩුව තනන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ පිටියේ වාසිය තමන්ට කියලා. කෙසේ වෙතත් සමානුපාතික ක්‍රමය යටතේ තනි පක්ෂයකට 3/2 බහුතර බලයක් හිමිකර ගැනීමට ඇත්තේ සීමිත ඉඩක්. ඒ අනුව 3/2 බහුතර බලයක් ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන් 150ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තනි පක්ෂයකට ලබා ගැනීම අපහසු කරුණක්. අවසන් වරට පැවති ජනාධිපතිවරණයේදී ඔහොට්ටුව අපේක්ෂක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශිත ඡන්දවලින් 52.3% හිමිකර ගනිමින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 69,00,000ක්. එම ප්‍රතිශතය ආසන මට්ටමින් ගණනය කළහොත් ඔවුන්ට ලබාගත හැකි මන්ත්‍රී දුර 118ක්. ප්‍රතිශතය අනුව ඊට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී දුර 15ක් හිමි වූට හිමිකරගත හැකි මුළු මන්ත්‍රී දුර ගණන 133ක්. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී 85% ප්‍රතිශතයකින් ඡන්දය භාවිත වුවත් මෙවර ඉහළ ප්‍රතිශතයක් බලාපොරොත්තු විය නොහැකි බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ. ඊට හේතුව ලෙස කොවිඩ් තත්ත්වය හා පක්ෂ අතර පවතින අර්බුද තත්ත්වය පෙන්වා දිය හැකි. මැතිවරණ කොමිසමේ ආරංචිවලට අනුව මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 70% ප්‍රතිශතයක්. අඩුම තරමින් මෙවර මැතිවරණයේදී 75% ඡන්ද ප්‍රතිශතයක් ඡන්දය භාවිත කළහොත් එය නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් වනු ඇති. එසේ වෙතත් 225 දෙනාම අවශ්‍ය නොවන බවට ඇතමුන් අතර සමාජ මතයක් ගොඩනැගී ඇති මොහොතක නවක මන්ත්‍රීවරුන්ට මෙවර බැරි ඉඩක් හිමි විය හැකි බවට මතයක් පැතිර යනවා. කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 208 දෙනෙකු මෙවර තරක බිමට පිවිස තිබෙනවා. ඉන් 109 දෙනෙකු ඡන්දයෙන් පාර්ලිමේන්තු වරම් ලබා ගැනීම සඳහා ඉදිරිපත්ව ඇති අතර ඉතිරි දස දෙනා ඉදිරිපත්ව ඇත්තේ ජාතික ලයිස්තුවෙන්. මින් මන්ත්‍රීවරුන් 85 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද, 73 දෙනෙකු සමගී ජන බලවේගයෙන්ද, 16 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන්ද, දෙමළ ජාතික සන්ධානයෙන් 13 දෙනෙක් හා ජාතික ජන බලවේගයෙන් 5 දෙනෙකු ඉදිරිපත්ව සිටනවා. ඉතිරි 6 දෙනා ඉදිරිපත්ව ඇත්තේ තවත් දේශපාලන පක්ෂ කිහිපයකින්. මේ අනුව මෙතරම් කැපවීමකින් ජනතා සේවයට කැපවන මහජන නියෝජිතයන් කවුරුන්ද යන්න 7 වෙනිදා වන විට දැන ගැනීමට හැකි වෙනවා. ඒ අනුව ඉදිරි 5 වසර සඳහා රටේ දිශානතිය තීරණය කරන අභිනව ආණ්ඩුව ලබන 11 වෙනිදා දිවුරුම් දීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. මේ මස 3 වන සතියේ නව පාර්ලිමේන්තුව රැස්වීමටත් නියමිත බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඉතින් යලිත් ලබන සතියේ හමු වන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට.
ජීවිතේ කැප කරලා ඉවර නිදි නොබලා ගමටම වැඩ කරලා සෑමටම සෙත සදලා
දුන්නත් ඉතින් එදා අනාප නැතුව මෙදා වැරදිලා අපේ මැතිතුමා ගමටම වැඩ කරලා සෑමටම සෙත සදලා වැරදිලා අපේ මැතිතුමා
ගිය පාර උඩින් දින්නේ මං ඒ පාර ඇපත් නෑනේ බං මොකද්ද කරපු වරද මං
සිඤ්ඤෝරේ
ගියදේ ගියාවේ හරදුනේ මං නැති වුනේ මං උඹලට නං මොකද ඉතින්
සිඤ්ඤෝරේ
සැරේ අපි දෙමු කොබැටේ
ඔන්න සැරේ අපි දෙමුකෝ බැටේ.
ඉතින් දයබරසන්නේ අදත් අප ඔබ සමග කාල ගත කළ කාලේ කෙමින් කෙමින් ගෙවි යනවා. අද වැඩසටහනේ සාකච්ඡා සඳහා විශේෂ හඬදායකත්වය ලබා දුන්න උපාලි ගුණසේකර, ජී.එස්. පෙරේරා, රොෂාන් මනම්පෙරි සමග මම ගාමිණී සිරිවර්ධන අදත් එක්සත් ශ්‍රී ලංකා සංගම වෙනුවෙන් ජන්මභූමි වැඩසටහන නිෂ්පාදනය කළේ රොෂාන් මනම්පෙරි. මෙතෙක් කියලා ඔබ සමග කතා කරමින් ශබ්ද පරිපාලනය තමයි හඬ පාලනය කරමින් මෙතෙක් කළ ඔබට සම්බන්ධ වී සිටි මම ගාමිණී සිරිවර්ධන. ලබන සතියේ මේ වෙලාවට ඔබ හමුණුතුරු ඔබට සුවදායි සතියක්. මං කල්පනා කරා
සම්තින්නෑ දැන් කොමිස්සෙන්නේ නෑ ගහපු ගැහිලි අහු